තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේ සුවප්පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටියත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබලධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා.
මජ්ක්‍ධිමනිකායේහි මජ්ක්‍ධිම පඤ්ඤාසකේ රාජ වර්ගයේ ධම්මචේතිය සූත්‍ර. එක් සමයක භාගතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේහි මේදතලුම්ප නම් ශාක්‍ය නිගමේ වාසය කරනසේ ඒ සමයෙහි පසේ නදී කොසල් රජ නගරක නම් වූ ශාක්‍ය නගරයට පිවිසෙනවා යම්කිසි කටයුත්තකට. ඉන්පසු පසේ නදී කොසල් රජ දීඝකාරායන සෙන්පතියට කතා කරලා කියනවා, යහළු කාරායනය භද්‍ර භද්‍ර යානා යොදන්න, උද්‍යාන භූමිය දකින්න යන්න ඕන කියලා කියනවා. එසේ දෙවියන් වහන්සේ කියලා දීඝකාරායන සෙන්පතියා කොසල් රජුන්ට පිළිතුරු දීලා හොඳ හොඳ යානා යොදවනවා. යොදලා රජුන්ට දන්වනවා, යුත්තානිකෝ දේව භද්‍රානි භද්‍රානි යානානි යස්ස දානි කාලං මඤ්ඤසි. මහරජා දෙවියන් වහන්සේ භද්‍ර වූ යානයන් ලැහැස්සි කරලා තියෙනවා. යම් මේ ගමනකට කාලය කියලා හිතනවා නම් මේ කාලය. ඉන්පසුව පසිනදී කොසල රජු භද්‍ර වූ යානයක නැගලා භද්‍ර වූ යානයන් පිරිවරාගෙන නගරක නම් වූ නගරයෙන් පිට වෙනවා මහත් වූ රාජානුභාවයෙන්. යම් තැනක ආරාමයේ තියනවද එතෙන්ට පිවිසෙනවා. යානෙන් යම් තාක් යා හැකිද ඒ තාක් දුර යානෙන් ගොස් යානෙන් බැස දෙපයින් ගමන් කරනවා. මේ විදිහට පසේ නදී කොසල් රජුරෝ පයින් ගමන් කරද්දී විශේෂයෙන් පරීක්ෂා කරමින් ගමන් කරද්දී රුක්ෂ මූලයන් දකින්න ලැබෙනවා. හිත සතුටු කරවන තරම් රුක්ෂ මූල් අල්ප වූ ශබ්දයක් ඇති ගෝසා නැති මහ ජනතාවකින් හිස් වූ මනුෂ්‍යයන් පිළිබඳ රහස්සට සුදුසු විවේකව ගත කරන්න සුදුසු ඒ රුක්ෂමූලයන් දකිනවා. ඒ රුක්ෂමූලයන් දකිනකොට භාගතුන් වහන්සේ කෙරෙහි සිත යොමු වෙනවා. මතක් වෙනවා භාගතුන් වහන්සේව මෙන්න මේ රුක්ෂමූලයන් තියෙනවා ප්‍රසාද එළවන සුළු ශබ්ද අඩු ගෝසා අඩු ජනතාවකින් තොර මනුෂ්‍යයන් පිළිබඳ රහස්ස කටයුත්තක් කරන්න තරම් සුදුසු විවේකයෙන් වාසය කරන සුදුසු. අපි භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධජන් වහන්සේ ආශ්‍රය කරා නම් ඉතාම හොඳයි කියලා සිතුවිල්ල පහළ වෙනවා. මේ කාරණේ වෙන්නේ මල්ලිකා දේවිය කියලා කියන්නේ කෝසල මල්ලිකා නෙමෙයි. කෝසල මල්ලිකා කියන්නේ පසේ නදී කොසල රජුගේ බිසවක්. අන්දුල මල්ලිකා නමින් තව මල්ලිකා දේවියක් ඉන්නවා. ඒ බන්දුල සේනාධිපතිගේ භාර්යාව. ඒ බන්දුල සේනාධිපතිටත් මල්ලිකා දේවියටත් පුතු 32 දෙනෙක් ලැබෙනවා. බන්දුල සේනාධිපතිත් කොසල් රජුරුවොත් මහාලී ලිච්ඡවි 3 දෙනාම එකට ඉගෙන ගන්නේ දඹදිව මේ ශාක්‍යයන් හැරුණකොට නම් කරන්න පුළුවන් ප්‍රධානතම අති විශේෂම සටන්කරුවෝ තුන්දෙනෙක්. මහාලි ලිච්ඡවි චවි රජදරුව අතර ශිල්ප දක්වන්න ගිහිල්ලා ඇස් දෙක අන්ධ වෙන නිසා රජකම ලැබෙන්නේ නැහැ. බන්දුල මල්ල සේනාධිපතිට මල්ල රජදරුවන්ගෙන් නිසි සැලකිලි ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතන ඉගෙනගත්ත තමන්ගේ මිත්‍රයා කොසල් රජුරුව ගාවට එනවා. කොසල් රජුරුවන්ට තමන්ට නිසි සැලකිලි හම්බෙනවා, රජකමත් ලැබෙනවා. ඒ නිසා කාසි කෝසල කියන රාජ්‍යන් දෙකම තමන් යටතට අරගෙන ඉතා හොඳින් රාජ්‍ය කරගෙන යනවා. බන්දුල සේනාධිපති සේනාපති ස්ථානයේහි තබාගෙන ඉන්නවා. නමුත් එක් කලෙක විනිශ්චයකරුවෝ අල්ලස්ගෙන වැරදි විනිශ්චයන් දෙනවා දැකලා ඒ තැනට ඇවිල්ලා බන්දුල සේනාධිපති නිවැරදි විනිශ්චයන් ලබා දුන්න නිසා රජුරෝ විනිශ්චයකාරවරයෙක් හැටියට බන්දුල සේනාධිපතිව පත් කරනවා. මේකට ඒ රජුරුවන් ළඟ හිටපු අනෙක් විනිශ්චයකාරයෝ අකමැති වෙලා රජුරුවන් එක්ක බිඳවනවා. ඒ රජුරුවන්ව බිඳවනවා. බිඳවලා රජුරුවන්ට කියනවා, බලන් ඉන්නේ ඔබ වහන්සේගේ රජකම ගන්න කන්ද, දැන් බලන්න බන්දුල සේනාධිපති අති දක්ෂයෙක්. ඒ වගේම පුත්තු 32 දෙනෙක් ඉන්නවා. මේ 33 දෙනා එකට යනකොට බලන්න ලස්සනයි වගේම භයානක. මොකද ඔක්කොම සටන්කරු, අති දක්ෂ සටන්කරු. මේ පිරිස බන්දුල සේනාධිපති තව කලකින් රජුරුව මල්ල රජකම ගනී කියලා බය කරනවා. මේ බය කිරීම හේතුවෙන් රජ්ජුරුව එක්තරා උපක්‍රමයක් යොදලා නොදන්නා තැනකදී නොදන්නා වේලාවකදී මේ දරුව 32 දෙනාත් බන්දුල සේනාධිපතිත් මරනවා පිරිසක් යොදවල. ඒ පණිවිඩය මල්ලිකා දේවියට අරගෙන එනකොට මල්ලිකා දේවිය බුද්ධ ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලාට දානයක් දෙමින් ඉන්නේ. පණිවිඩය ලබාගෙන මල්ලිකා දේවිය කාටවත් දෙන්නේ නැති වෙන්න තමන්ගේ ඉනේ තිබ්බ පටිය නැත්තම් පසුම්බියේ සංගව ගන්නවා. සංගවගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට දානය දෙනවා. දානය දීලා ඒ අතරදී එක්තරා ගිතෙල් හට්ටියක් එළියට ගනිද්දී එලිපත්තේ වැදිලා බිඳිනවා. නමුත් සිද්ධිය වීම නිසා වෙනත් ගිතෙල් හට්ටියක් අරගෙන ඇවිල්ලා ඒ දානය දෙනවා. ඒ දානය දීලා ඉවරනට පස්සේ භාගතුන් වහන්සේ කතාව පටන් ගැනීම පිණිස කියනවා, මල්ලිකා බිඳිච්ච කිතෙල් හැලිය ගැන හිතන්න එපා. එතකොට මල්ලිකා දේවිය ඉනෙන් හසුන අරගෙන පෙන්නනවා, මේ මගේ ස්වාමියා පුතු 32 දෙනා මරිච්ච පණිවිඩය ලැබිලා තියෙද්දි මම ඒක ගැන හිතන්නේ නැතුව බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට දන් දෙද්දි කිතෙල් හැලියක් ගැන මොකට හිතනවද, ඒ කිතෙල් හැලිය ඒ තරම් දෙයක්ද කියලා. අන්න ඒ කාරණේ කිව්වහම භාගතුන් වහන්සේ දේශනා කරනවා මල්ලිකා දේවියට, කෙලවරක් නැති සංසාරේ යන ක්‍රමය මේ. මේ ප්‍රිය සහෝදරයන්, ප්‍රිය පුද්ගලයන් නැති වෙන ක්‍රමය මේ. ඒ නිසා මේ පිළිබඳව උපේක්ෂක වෙන්න ඕනේ. ධර්මකාරණා සහිත අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මදේශනාවක් කරලා භාගතුන් වහන්සේ වඩිනවා. කොසල් රජුරුවොත් මේක ආරංචි වෙලා මල්ලිකා දේවියකින් ඊට පස්සේ ඇවිල්ලා අහනවා, මේ බන්දුල සේනාධිපති තමන්ට විරුද්ධව මොන හරි කරන්න හිටියද? එතකොට මල්ලිකා දේවිය කියනවා, නෑස් දෙවියන් වහන්සේ එහෙම දෙයක් තිබුණේ නැහැ කියලා. දැන් තමන්ගේ හොඳම මිත්‍රයව මරපු කනස්සල්ල හැම වෙලෙම කොසල් රජුරුවන්ගේ හිතට එනවා. ඊට පස්සේ කවදාකවත් නිින්දයන්නේ නැහැ. නිින්දයන්නේ නැති නිසා තැන් තැන් වල ඇවිදින්න යනවා. මේ ඇවිදින්න ගිය අවස්ථාවක් හැටියට තමයි අට කතාවේ සඳහන් වෙන්නේ. රජුරුව තවම මොඩ වැඩක් කරනවා. තමන් අතින් මේ වගේ වැරද්දක් වෙච්ච නිසා බන්දුල සේනාධිපතිගේ නංගිගේ පුතාට දීඝකාරායන කියන පුද්ගලයාට සේනාධිපතිකම දෙනවා. දීඝකාරායන හැම වෙලෙම රජුරුවන්ට හානියක් කරන්න බලාගෙන ඉන්නේ. මොකද තමන්ගේ මාමාව මරපු ඉන්නේ. දැන් සේනාධිපති තමන්ට සතුරු වෙච්ච කෙනෙක් එක්ක තමයි රජුරුව හැම වෙලෙම ගමන් කරන්නේ. මෙතනදි ඥානයන් පිළියෙල කරන්න ඒ සියලුම දේ කියන්නේ දීඝකාරායන සෙන්පතිට. ඊට පස්සේ භාගතුන් වහන්සේ දැක්කනම් හොඳයි කියලා අදහසක් ඉදිරිපත් කරාම රජුරු අහනව නැවත ඒ දීඝාරායන සෙන්පතිගෙන්, කොහෙද යහලුකාරායන භාගතුන් වහන්සේ මේ දවස්වල වැඩ ඉන්නේ? දීඝාරායන සෙන්පතියා විශේෂයෙන් දක්ෂේ. ඒ නිසා රජුරුව භාගතුන් වහන්සේට ගරු කරනවා, භාගතුන් වහන්සේ ගැන හොයනවා කියලා දැනගෙන විශේෂයෙන් චරපුරුෂය යොදලා තියෙන්නේ භාගතුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා හොයන්න. ඒ නිසා අහපු ගමන් උත්තරේ දෙන්න පුළුවන්කම තිබිලා තියෙනවා. මේද තලුම්ප නම් වූ සාක්‍ය නිගමයක් තියෙනවා. භාග්‍යවතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්න එහි වාසය කරනවා. අහනවා, යහලු කාරායනේ කොච්චර දුරයිද? නියම්ගමේ ඉඳලා මේ තලුම්ප කියන සාක්‍ය නිගමයට කොච්චර දුරක් තියෙනවද කියනවා මහරජ එච්චර දුරක් නෙමෙයි එච්චර දුරක් නෙමෙයි යොදුන් තුනයි දවස ඉවරෙන්න කලින් දවල් කාලය ගත වෙන්න කලින් එතෙන්ට යන්න පුළුවන් ඒ කියන්නේ යොදුන් තුනක් කියලා කියන්නේ හැටම්ම 48යි ඒ කියන්නේ ශීඝ්‍ර වාහන තිබිලා තිනවා දවල් ඉඳලා හවස් කාලේ වෙන්න කලින්ම යන්න තරම් ශීඝ්‍ර වාහන තිබිලා තියෙනවා සක්කා දිවසාවසේසේන ගන්තු දවල් කාලේ ඉතුරු වෙද්දිත් යන්න පුළුවන් එහෙනම් යහලු කාරායනේ භද්‍ර භද්‍ර වූ යාන යදන්න භාග්‍යවතරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ දකින්න අපි යමු එසේ දේවන් වහන්සේ කියලා උත්තර දීලා දීඝාරායන සුදුසු යානාවන් පිළියෙල කරලා රජුරන්ට දන්වනවා දන්වලා දැන් ගමනට කාලය කියලා දන්වනවා ඊට පස්සේ කොසල රජුරෝ භද්‍ර වූ යානයක නැගල භද්‍ර භද්‍ර යානයන් පිරිවරාගෙන නගරක නම් වූ නියම්ගමින් පිටත් වෙලා මේ තලුම්ප නම් වූ සාක්‍ය නිගමයට පැමිණෙනවා යම්තා ඥානයෙන් ගමන් කරන්න පුළුවන්ද ඒතා ඥානයෙන් ගමන් කරලා බැහැලා පාගමනින් ගමන් කරනවා ඒ සමයේහි බොහෝ භික්ෂූන් හිස්සෙලි මහණේ සක්මන් කරනවා පසේ නදී කොසල රජුරුව ඔවුන් ළඟට පැමිණලා භික්ෂූන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ කොහි වැඩවෙසෙනවද මම භාග්‍යවතරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ දකින්න කැමැති මහරජ මේ තියෙන්නේ දොර වහලා තියෙන විහාරය. ඒ හේතුවෙන් ශබ්ද කරන්නේ නැතුව එළඹිලා බය වෙන්නේ නැතුව ආලින්දයට ගොස් උගුර පාදල නැත්තම් කැහලා ඒ අගුලට තට්ටු කරන්න. භාගතුන් වහන්සේ තොපට දොර විවෘත කරනවා ඇති. එතන තමන්ගේ කඩුවත් තලල් පටයත් දීඝාරායන ඇමතිට දෙනවා. එතන කියනවා පංච කකුද භාණ්ඩම දෙනවා කියන එක අට කතාවේ පැහැදිලි කරනවා ඒ මොකද භාගතුන් වහන්සේ අති ගරුහෙන් රජුරෝ හිතනවා මේ වගේ උද්දත වේශයෙන් ඒ කියන්නේ මහා රාජානුභාවයෙන් යන්න සුදුසු නැහැ භාගතුන් වහන්සේ ළඟට යනකොට යටහත් පහත් යන්න ඕනි කියලා හිතනවා දැන් මේ පංච කකුද භාණ්ඩාදී දේවල් දීඝාරායන සෙන්පතියට දුන්නාම ඒ කාරායන සෙන්පතියට හිතෙනවා දැන් රජුරෝ රහස්‍ය කර්මයක් කරන්න යන්නේ. ඒ කියන්නේ තනියම භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නයි හදන්නේ. ඒ නිසා මම මෙතන දැන් නවතින්න ඕනේ. මෙතනින් එහාට මම යන්න හොඳ නැහැ කියලා. ඉන්පසුව පසේනදී කොසල් රජුරෝ දොර වහලා තියෙන විහාරය යම් තැනකද එතෙන්ට ශබ්ද නොකර ගොස් ආලින්දයට පිවිසලා මදක් කැහැලා එහෙම නැත්තම් උගුර පාදල අගුලට තට්ටු කරනවා. එතන අට කතාවේ කියනවා මිනිස්සුෝ තට්ටු කරන්නේ මධ්‍යම ප්‍රදේශයෙන් දෙවියෝ තට්ටු කරනකොට උඩින් තට්ටු කරන්නේ නාගයෝ තට්ටු කරනකොට පල්ලෙහෙන් තට්ටු කරන්නේ භාගතුන් වහන්සේ වාර්ය අරිනවා භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සකීය හස්තයෙන් දොරක් කිරීමක් නැහැ කියලා අට කතාවේ පැහැදිලි කරනවා අනන්ත වූ කාලයක දන් දෙනකොට පවා භාගතුන් වහන්සේට දොර ඇරුණලු ඒ නිසා භාගතුන් වහන්සේගේ සිතුවිලි මාත්‍රයකින් ඒ දොර ඇරිනවලු එහෙම නැත්තම් අත ඉදිරියට දික් කරපු ගම දොර ඇරෙනවලු භාගතුන් වහන්සේ නැගිටලා වැඩම කිරීමක් නැහැ කියලා අට කතාවේ තියෙනවා. ඉන්පසුව පසේනදී කොසල් රජු විහාරයට පිවිසිලා භාගතුන් වහන්සේගේ පාදයන්හි සිරසින් වැටිලා ඒ කියන්නේ නලල් තලය තියලා වැටිලා භාගතුන් වහන්සේගේ පාදයන් මුවෙන් සිඹිනවා. අත්ලෙන් හාත්පසින් සම්බාහනය කරනවා. අත්ලෙන් නැත ගන්නවා. ඒක පැත්තක් නෙමෙයි. හැම පැත්තම අත ගන්නවා පරිසම්බාහන නමත් අස්වනවා කොහොමද ස්වාමීනි භාගතුන් වහන්සේ මම පසේනදී කොසල් රජ මම පසේනදී කොසල් රජ මම පසේනදී කොසල යනුවෙන් නමස්ස භාගතුන් වහන්සේ ඒ වෙලාවේ රජුරුවන්ගෙන් අහනවා මහරජ මොනියම් දෙයක් අර්ථ වශයෙන් දකිමින් මේ ශරීරයට මේ ආකාරයේ පරම ගෞරවයක් දක්වනවද මේ විශේෂ උපහාරයක් කරනවාද කියලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්ස මට මේ ධර්මාන්වයේ තියෙනවා ධර්මාන්වයේ කියලා කියන්නේ ධර්මය අනුව නුවණින් අවබෝධ කරගත්ත යම්කිසි අනුමාන ඥානයකින් ලබාගත්ත දෙයක් ධර්මය අනුව සිතලා ලබාගත්ත ඥානයක් කියන එකයි ධම්මඤ්ඤෝ කියලා කියන්නේ ඒකයි හෝති සම්මා සම්බුද්ධෝ භගවා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ කාරණේ තමයි මේ ශාසනේ වැඩියෙන්ම වැදගත් කාරණා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ කාරණේ අවබෝධ නොකරපු හින්දා තමයි අපි මේ සංසාරේ යන්නේ. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා අවබෝධ වුණොත් අපිට යම් දවසක භාගතුන් වහන්සේගේ එක වචනයක්වත් අතාරින්න හිතෙන්නේ නැහැ. හැම වචනයකටම ගරු කරන්න හිතෙනවා. එයින්ම ධර්මයට ගරු කරත් වෙනවා. ඒ උතුම් වූ ධර්ම රත්නයේ අණුව පිළිපදින උතුම් වූ සංඝයා වහන්සේටත් අපේ උපරිම ගෞරවය හිමි වෙනවා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණේ අපිට සතුටු වෙන සුදුසු ඇයි? දැන් සමහර කාරණා තියෙනවා, මේ දේ කිව්වට අපිට පිළිපදින්න සුදුසුද? අවුරුදු 10ක් උත්සාහ කරලා අපිට අපරාධ මේ දේ කරේ කියලා හිතෙයිද? අවුරුදු 20ක් කරලා හිතෙයිද? එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ දේ හරිද? මේ දේ වැරදිද? නමුත් භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණේ අවබෝධ වෙනවා නම් ඒකාන්තයෙන්ම මේ ධර්ම රත්නය නිවැරදි. ඒකාන්තයෙන්ම මේ ධර්ම කාරණා මේ වෙලාවෙම සමාදන් වෙලා මේ වෙලාවෙම ක්‍රියාත්මක වෙන්න ඕන කියලා එකම එක කාරණාවක් තියෙනවා. සැකයට තුලින කාරණාවක් එන්නෙම නැහැ. ඒ නිසා මේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණේ අතිශයින් විශේෂයි. මේ සියලු දහම් ගැටලු ඇති වෙන්නත්, මේ සියලු ප්‍රශ්න, සියලු විචිකිච්ඡා ඇති වෙන්නත්, මාර්ගඵල නොලැබෙන්නත් ප්‍රධානතම කාරණේ තමයි සම්මා සම්බුද්ධත්වය අවබෝධ නොකර ගැනීම. ඒ කියන්නේ අපි මේ කතා කරන එක පවා අනාගතයේ අවුරුදු දහස් ගාණක් මේ සිව්වණක් පිරිස කරන සියලුම දේවල් භාගතුන් වහන්සේ නුවණින් ආවර්ජනය කරලා ඒ සඳහා දේශනා කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම භාගතුන් වහන්සේ දැක්කා. මේ කාරණාව තථාගත නම් වූ වචනේ තේරුම් අටක් තියෙනවා. ඒ තේරුම් අටෙන් පස්වෙනි එක තමයි තතදස්සිතාය තථාගතෝ. තතදස්සිතාය තථාගතෝ කියලා කියන්නේ එසේ දකින්හි තථාගත නම් වේ. කොහොම දකින්හිද? අනන්ත වූ සක්වලයන්හි අනන්ත වූ සත්වෝ. ඒ සත්වයන්ට ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට අරමුණු වෙන සියලුම අරමුණු භාගතුන් වහන්සේගේ ඥානයේ ඇතුළත පරිවර්තනය වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඥානයේ කොටසක් විතරයි. සම්පූර්ණ ඥානය නෙමෙයි. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ සර්වතා ඥානේ එක්තරා ප්‍රදේශයක් තමයි අනන්ත සක්වල අනන්ත සත්‍යයන්ගේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට කියන දොරවල් 6ට ඇති වෙන සියලුම අරමුණු භාගතුන් වහන්සේගේ ඥානය තුළ පරිවර්තනය වෙනවා. දැන් බලන්න අපිට මේ ළඟ ඉන්න කෙනෙකුට පේන දේවල් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතනවා මේ පාට නිල් පාටයි. එතකොට මම හිතනවා මේ පුද්ගලයාට හිතෙන්නේ මේක නිල් පාට පේනවා කියලා. නමුත් එයාගේ ඇහැට එයාට පේන්නේ චක්කු විඤ්ඤාණය කියලා කියන විපාකසිතක්. එතකොට එයා කරපු කර්මානුව තමයි එයාට පේන්නේ. මං කරපු කර්මානුව තමයි පේන්නේ. එතකොට සමහරවිට මට පේන නිල් පාට නෙමෙයි මෙයාට පේන්නේ. නමුත් නිල් පාට රතු පාට අතර වෙනසක් දකින්න නිසා මම නිල් පාටයි කිව්වොත් එයාත් නිල් පාටයි කියනවා. මම රතු පාටයි කිව්වොත් එයාත් රතු පාටයි කියනවා. එතකොට අපි හිතනවා මට පේන නිල් පාටම වෙන්නේ නැති මේ අනිත් කෙනාටත් පේන්නේ කියලා. නමුත් ඇත්තටම අපි දන්නේ දැන් දෙවියන්ට මේ දේවල් මොන විදිහට පේනවද? මනුස්සයන්ට මොන විදිහට පේනවද? ප්‍රේතයන්ට මොන විදිහට පේනවද? දැන් විද්‍යාවෙන් හොයාගෙන තියෙන සත්තුන්ට පේන්නේ මේ කළු පාට විතරයි, ග්‍රේ ස්කේල් කියලා. ඒ කියන්නේ කළු පාටවල සුදු ඉඳලා කළු දක්වා තියෙන ප්‍රභේදයන් විතරයි පේන්නේ. එතකොට දැන් මේ බෝධිලිමෙක් වගේ සතෙක් තමන්ගේ පාටනස් කරාට අපිට පේනවා. මොකද අපිට වර්ණයන් පේන නිසා. නමුත් වෙන සතෙකුට පේන්නේ නැහැ කියලා අර කළු සුදු කරලා පෙන්වුවාම ඒ රටාව තුළ හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සත්තුන්ට පේන්නේ අපිට පේන විදිහට නෙමෙයි. එතකොට මේ මැස්සෙකුට පේන්නේ කොහොමද? අපිට තේරෙන්නේ නැහැ. නමුත් භාගතුන් වහන්සේට එහෙම නෙමෙයි. අනන්ත සක්වල අනන්ත සත්‍යයන්ගේ සියලු අරුමුණු තමන්ගේ ඥාණයට වැටහෙනවා. එහෙම වුණාම භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාව යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. අනන්ත බවක් භාගතුන් වහන්සේ කෙරෙහි බුදු ගුණ වල අනන්ත බවක් අපිට දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ ධර්මාන්වය කොසල රජුරන්ට තියෙනවා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මය මනාකොට දේශනා කරලා තියෙනවා භාගතුන් වහන්සේ විසින්. ඒ කියන්නේ මේ ධර්මය ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. ඒ කියන්නේ මුල මැද අග යහපත්. ඒ කියන්නේ කොතනකින්වත් අයින් කරන්න බෑ. අර්ථ සහිතයි සාත්තං සබ්ජංජනං. අර්ථ සහිතයි, නිවැරදි ව්‍යාකරණයක් සහිතයි. දැන් සමහරවිට අපි අර්ථය හොඳින් කියන්න හදනවා. නමුත් වැරදි ව්‍යාකරණයෙන් කියන්නේ. එක වචන කියන්න ඕන එකට බහුවචන කියනවා. එක්කෝ වර්තමාන කාලය කියන ඕන එකට අතීත කාලය කියන. ඒ වගේ අපි වැරදි ව්‍යංජනය කියන්නේ. නමුත් බෞද්ධ නාස් දේශනා කරද්දී එහෙම නැත්නම් සීප්‍රසි පියාපත් මහරහතන් වහන්සේ නමක් දේශනා කරද්දී අර්ථයේ ව්‍යංජනය ගැලපෙන්න කියන්නේ. හරියටම ඒ භාෂාවේ තියෙන සුදුසුම වචනේ දේශනා කරන්නේ. ඒ නිසා අර්ථ සහිතයි. ව්‍යංජන සහිතයි. කේවල පරිපූර්ණ. තනියම ගත්තත් පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට පුතග්ජන භාවයෙන් පටන් අරගෙන අරහත්ත්වය දක්වා ගමන් කරන්න තරම් මේ ධර්ම කාරණාවක් ඇත. ධර්මීය මනාකොට මේ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. දැන් මේ ලෝකේ විශේෂ දේවල් කරන මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු තමන්ගේ කය වර්ධනය කරගන්න මහන්සි වෙනවා. සමහර මිනිස්සු තමන්ගේ ඥානය වර්ධනය කරගන්න මහන්සි වෙනවා. සමහර මිනිස්සු තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ඒ වගේ නොඑක් දේවල්ක සමහර අය මුදල් හම්බ කරන්න මහන්සි වෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා දවසකට කෝටි ගාණක් හම්බ කරනවා. නමුත් මේ බාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තරම් මේ ලෝකේ කළ යුතුම දේ කරන කිසිම කෙනෙක් නැහැ. ඒ කියන්නේ නිවනට යන කෙටිම මාර්ගයට පිළිපදින මේ ලෝකේ යම් උත්තම ක්‍රියාවක් තියෙනවා නම් කරන්න අන්න ඒ බාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ උදම මාර්ගයට පිළිපදලයි. ඒ නිසා බාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සුපටිපන්නයි. මෙන්න මේ කාරණේ අවබෝධ කර ගැනීම ලේසි පාසු නෑ. තෙසරණයට එන්න අනිවාර්යෙන් මේ කාරණා තුන අවබෝධ කරගන්න ඕනේ. මෙතන සඳහන් වෙන්නේ දැන් කොසල් රජුරුව මුලදී නොඑක් විෂම ක්‍රියා දක්වලා තියෙනවා. නමුත් මේ කාලේ වෙනකොට හිත හොඳින් හැදිච්ච බව ප්‍රකාශ වෙනවා. දැන් අපිට මේ කොසල රජුණගේ මරණය සම්බන්ධ කතා ප්‍රවෘත්තියක් තියෙනවා මේ සූත්‍රේ. ඒ මරණයට පත් වෙන විදිහට ක්‍රියාත්මක වෙන්න කරපු පාප කර්මය පවා පසු සටහන් වලදී සටහන් කරලා තියෙනවා. ඒ කාලේ තිබ්බ මනස නෙමෙයි දැන් මේ කාලේ වෙනකොට 80 වයසක් වෙනකොට කොසල රජුණගේ මනස හොඳින් හැදිලා තිබිලා තියෙන බව මෙන්න මේ කාරණෙන් ඔප්පු වෙනවා. පෝති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ අනු ඉදාම් බන්තේ පස්සාමි ඒකේ සමන බ්‍රාහ්මණේ පරියන්තකතම් බ්‍රහ්මචරියන් චරಂತಿ. ඒ කියන්නේ කෙලවරක් කොට මම අවුරුදු 10ක් රකින්නවා 20ක් රකින්නවා 30ක් රකින්නවා 40ක් රකින්නවා කියලා අන්තයක් සහිතව බ්‍රහ්මචර්යාව රකින්න දකින්න හම්බෙනවලු අන්නේ ශාසනවල. පස්සේ කාලෙක දකින්න හම්බෙනවලු හොඳින් අහලා හොඳින් සුවඳ විලුන් ගල්වල කෙස් රවුල් බාල හොඳින් පංචකාමයන්ෙන් සමන්විතව වාසය කරනවා දකින්න හම්බ වෙනවා. මෙන්න මේ ශාසනයේ ස්වාමීන් වහන්සේ භාගතුන් මම දකින්නවලු ජීවිතයේ තියනකම් අපාන කෝටිකම් කියලා කියන්නේ ප්‍රාණය කෙලවර වෙනකම් පාන කෝටි කියලා කියන්නේ ප්‍රාණය කෙලවර වෙනකම් අපාන කෝටි කියලා කියනවා ආපාන කෝටි කියලා තියෙනවා. ලංකාවේ බුද්ධ දයන්ති තියෙන්නේ අපාන කෝටිකම් කියලා. නමුත් අට කතාවේ දෙකම සඳහන් කරලා තියෙන නිසා දෙකම දැනගන්න ඕනේ නිසා මම මෙතන ආපාන කෝටිකම් කියන වචනේ යෙදුවා. මෙන්න මේ ප්‍රාණය තියෙන තාක් කල් පරිපූර්ණ වූ පරිසුද්ධ වූ බ්‍රහ්මචර්යාව පුරනවා සම්පූර්ණ කරනවා දකින්න හම්බෙනවා. මේ ශාසනයෙන් පිට ඒ විදිහේ පිරිසුදු බ්‍රහ්මචර්යාවක් දකින්නේ නැහැලු. මෙයත් බාගතුන් වහන්සේ මේ ධර්මාන්වයක් මට තියෙන බාගතුන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධයි බාගතුන් වහන්සේ ධර්මය මනාකොට දේශනා කරලා තියෙන බාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියන කාරණේ පිළිබඳව. නැවතද ස්වාමීනි රජවරු රජවරුත් එක්ක විවාද කරගන්නවලු. ක්ෂත්‍රියෝ ක්ෂත්‍රියොත් එක්ක විවාද කරගන්නවලු. බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයොත් එක්ක විවාද කරගන්නවලු. සිටුවරු සිටුවරුත් එක්ක විවාද කරගන්නවලු. අම්මා පුතාත් එක්ක විවාද කරනවලු. පුතා අම්මත් එක්ක විවාද කරනවලු. පියා පුතාත් එක්ක විවාද කරනවලු. පුතාත් පියා එක්ක විවාද කරනවලු. සහෝදරයා සහෝදරයත් එක්ක සහෝදරයා සහෝදරියත් එක්ක සහෝදරිය සහෝදරයත් එක්ක යනාදී වශයෙන් සහායකයා නැත්නම් මිත්‍රයා මිත්‍රයත් එක්ක විවාද කරගන්නවලු. ඒ කියන්නේ ඒ තරම් ප්‍රියමනාප වූ පුද්ගලයෝ එක්කත් පුද්ගලයෝ විවාද කරගන්නවා. අම්මා පුතා එක්ක පවා විවාද කරගන්නවා. කොයිතරම් පුතාට කැමති වුණත්. මෙහි මම ස්වාමීනි භික්ෂූන් දකින්නවලු සමගිව ඒ සමගි බවින් සතුටු වෙමින් විවාද නොකරමින් කිරිහා දියමින් එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරන මේ ශාසනයෙන් පිට එවැනි සමගි වූ පිරිසක් මම දකින්නේ නැහැ කියලා කොසල රජුරෝ හොඳින් නුවණින් බලලා ඒ කාලේ තිබ්බ ශාසන දිහා බලලා ප්‍රකාශයක් කරනවා. ඒ නිසා මෙන්න මේ ධර්මාන්වයේ තියෙනවලු මා කෙරෙහි මට බාගතුන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධයි භාගතුන් වහන්සේ ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සුපරිපන්නෝ භගවතෝ සාක සංඝෝ යනුවේ ඒ අවබෝධය මට තියෙනවා. නැවත ස්වාමීනි ආරාමයෙන් ආරාමයට උද්‍යානයෙන් උද්‍යානයට මම ඇවිදිනවලු, විශේෂයෙන් පරීක්ෂා කරමින් ඇවිදිනවලු. එහි මම දකිනවා මෙන්න මේ එක ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉතාම කෙට්ටු වෙලා රළු ඇඟක් සහිතව දුර්වර්ණව කාපාට පැල්ලන් සහිතව මේ නහර පේන ආකාරයට නහර ඉලිප්පිලා ඉන්නවා. බලන කෙනෙක්ට දෙවෙනි පාර බලන්න හිතෙන්නේ නැති තරම් දර්ශනයක් තියෙන. මට හිතෙනවලු ඒ වෙලාවට ඒ කාන්තෙන් මේ ආයුෂ්මතුන් අකමැත්තෙන් මේ බ්‍රහ්මචර්යාව පුරන්නේ. එහෙම නැත්තම් යම්කිසි පාප කර්මයක් තියෙනවා වැසුණු. ඔයා ගන්න බැරි පාප කර්මයක් පළ දෙනවා මේ ආයුෂ්මතුන්ට. මොකද යම් විදියකින් මේ ආයුෂ්මතුන් මේ තරම් කෙට්ටුද රළුද දුර්වර්ණද කහපාට ආදී වර්ණ පැල්ලම් තියෙනවද නහර ඉලිප්පිලා තියෙනවද බලන කෙනෙකුට ඇස් බැඳගන්නේ නැහැ. දකින ජනයාට දෙවෙනි පාර බලන්න හිතෙන්නේ නැහැ. මම ඒ පුද්ගලයන් ළඟට එළඹිලා අහනවලු මෙන්න මෙහෙම, ආයුෂ්මතිනි ඇයි නුඹලා කෙට්ටු වෙලා රළු ඇඟක් සහිතව දුර්වර්ණ වෙලා මේ පාණ්ඩු රෝගයක් වගේ හැදිලා මේ නහර ඉලිප්පිලා තියෙන්නේ, අනික් කාට දෙපාරක් බලන්න හිතෙන්නේ නැති විදිහට ඉන්නේ ඇයි? ඔවුන් මෙහෙම ප්‍රකාශ කරනවලු, මහරජ අපේ මේ බන්දු රෝගයක්, ඒ කියන්නේ එක්ක අපේ මේ පරම්පරාවෙන් ලැබෙන දෙයක්, එහෙම නැත්නම් අපි මේ ඉන්න ක්‍රමයට හැදෙන විදිහක්, ඒක තමයි බන්දු රෝගයක්. මේ ශාසනයේ ස්වාමීනි භික්ෂුන් දකින්නවලු තුට්ටු පහට වෙලා ඔද වෙඩීගේ සිත් ඇතුව ඉතාම දැතුම් කළු රූප සහිතව පිනවන ලද ඉන්ද්‍රියන් නැතුව, ඒ කියන්නේ අතපය ඉතාම හොඳින් තියෙන, දැඩි උත්සාහයක් දරන්නේ නැහැ ජීවත් වෙන්න, ඉතාම නිර්භය විදිහට ඉන්නේ, ඒ කියන්නේ ලොමු දහ ගැනීමක් කවදාක්වත් ඇති වෙන්නේ නැහැ. ලෝමයන් හැම වෙලෙම පාතට නැමිලා තියෙන්නේ. ඒ නිල් පාටි සඳහන් කරලා තියෙන්නේ බුරුමේ සඳහන් කරපු වචන ටික නිසා, පහත සඳහන් වෙනවා නැවත ලංකාවේ තියෙන ප්‍රමේය නිසා, මම මේ දෙකම දැනගන්න නිසා එහෙම තිබ්බේ. ලංකාවේ තියෙන්නේ පරදබුත්තේ කියලා. පරදත්ත කියලා කියන්නේ අනුන්ට අයිති දිවි පැවුතුන් තියෙනවා කියන, අනුන් මත යැපෙනවා කියන. මිගබූත කියලා කියන්නේ මුවෙක් වගේ නිදහසේ ඉන්නවා කියන. ඒ කියන්නේ මුවෙක් කැලියේදී කැමති තැනකින් ආහාරයක් ගන්නවා, කැමති තැනකින් පැන් බොනවා, කැමති තැනක වාසය කරනවා. මෙන්න මේ විදියට වාසය කරනවා දකින්න ලැබෙනවලු. මේ මිගබූත කියන එක වැරදි විදියට අවබෝධ කරගන්න ක්‍රමයකට සදාහන් කරලා තියෙනවා අපේ මහාවංශේ. ඒ කතා පුවත මම මෙතන කියන්නම්. ඒ කියන්නේ ධර්මාශෝක රජුගේ මල්ලි තිස්ස කුමාරයා ඒ කාලේ යුවරජ වෙලා ඉන්නකොට තලේ මුවන් තෙල්ලම් කරමින් ආහාර ගනිමින් පැන් බොමින් ඉන්නවා දැකලා හිතනවා ධර්මාශෝක රජු මහා පූජාවක් කරනවා සංඝයා වහන්සේලාට. එතකොට මේ නිකන් හම්බෙන පැන් ටික බීලා ඒ තනකොළ ආදී දේවල් කාලා මෝ මේ තරම් සතුටින් ඉන්නවා නම් රජ්ජුරුව දෙන ගිතෙල් වෙඬරු තලතෙල් ආදී නොයෙක් බෙහෙත්ද සිව්පසය පාවිච්චි කරමින් භික්ෂුන් වහන්සේලා කොයිතරම් සෙල්ලම් කරනවද කියලා අදහසක් එනවා. මේක ගිහිල්ලා ධර්මාශෝක රජ්ජුරුවන්ට කියනවා, මහරජතුමනි මට මේ වගේ අදහසක් ආවා කියලා. රජ්ජුරුව මොහුට මේක අවබෝධ කරවන්න දඬුවමක් දෙනවා. දඬුවමක් දෙන්නේ මොකද්ද? නුඹට සුමානයකට රජකම දෙනවා. නමුත් ඔබට සුමානයක් විතරයි රජකම ලැබෙන්නේ. අත්තිනි දවසේ හිස ගසලා දාන කියලා කියනවා. කොයිතරම් බය හිතෙන්නේ නැද්ද? ධර්මාශෝක රජු හිස ගසනවා කිව්වම සහෝදරයාට නේද? තමන්ගේ එකම සහෝදරයා ඉතුරු කරපු එකම සහෝදරයා. අනික සියලුම සහෝදරයන්ව මරලා ඉවරයි ඒ කාලේ වෙනකොට. මේ තිස්ස කුමාරයාට රජකම ලැබුණට කණ්ඩ හිතෙන්නේ නැහැ. නැටුම් බලන්න හිතෙන්නේ නැහැ. කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. මරණයම සිහි වෙනවා. අවස් හතකින් රජු ඇවිල්ලා අහනවා, "ලැහැස්සිද? මරණයට ලැහැස්තිද? කොහොමද රජසැප විඳද?" කියලා. එතකොට කියනවා, "මහරජා, කොහොම රජසැප විඳින්නද? මට මරණයම මතක් වෙනවා." එතකොට ධර්මාස් රජුරෝ කියනවා, "මේ සිව්පසයෙන් අපි සැලකුවාට භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාට මරණ සතිය කියලා සිහියක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේලා සෙල්ලම් කරන්නේ නැහැ. සිව්පසය ලැබිලා සෙල්ලම් කරන්නේ නැහැ. සිහියෙන් ඉන්නේ මරණය පිළිබඳ. ඒ නිසා උන්වහන්සේලා මේ ප්‍රත්‍ය වැරදි විදිහට පරිහරණය කරන්නේ නැහැ" කියලා. මේ අවබෝධයත් එක්ක තිස්ස කුමාරයා අවසර ඉල්ලනවා පැවිදි වෙන්න කියලා. පැවිදි වෙලා පස්සේ කාලෙක අරහත්ත්වය ලැබෙනවා. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ තුන්වෙනි සංගායනාවට කලින්. මේ දිගටම ඒ කතා පුත් තියෙන මහාවංශේ මෙතන කියලා තියෙන්නේ අර මුවෙක් වගේ නිදහසේ ඉඳීම, නිර්භයව සිටීම. මොකද මුවෙක්ට නිර්භය සිටීමක් ඇත්තෙම නෑ ඇත්තටම. නමුත් මෙතන මේ පන්න ලෝමය කියන එකකින් නිර්භයව සිටලා, ඒ කියන්නේ බය ඉක්මවලා, ඒ නිසාම හිත සතුටින් ශරීරය බැලුවහමත් ඉතාම ප්‍රියමනාපයි. මෙන්න මේ විදිහට ඉන්න භික්ෂුන් වහන්සේලා දකින්නවලු. එහෙම ඉන්න භික්ෂුන් වහන්සේලා දකින පසේ නදී කොසල රජුන්ට හිතෙනවලු, ඒ කාන්තේම මේ ආශිතුන් වහන්සේලා බාගතුන් වහන්සේගේ ශාසනයෙහි උසස් වූ විශේෂයක් දැනගෙන තියෙනවා. පෙර තමන්ට නොතිබිච්ච විශේෂයක් මේ ශාසනයෙන් ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා මේ ආයුෂ්මතුන් වහන්සේලා සතුටින් ඉතාම තුටු පහට වෙමින් ඔදවැඩී ගිය සිතින්, ඒ කියන්නේ ඉතාමත් ප්‍රීතියෙන් අබිරත රූප සහිතව පිනවන ලද ඉන්ද්‍රියන් සහිතව උත්සාහයක්ින් තොරව නිර්භය අනුන්ට අයිති දීව පැවැත්මක් සහිතව මුවන් මෙන් ඇතිකරගත් සිතින් වාසය කරනවා. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි මට ඇති ධර්මාන්වයක්. සම්මා සම්බුද්ධෝ භගවා ස්වක්හාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යමි. නැවතද ස්වාමීනි, මම මුදුන අභිෂේක කරලද රජෙක්, ඒ කියන්නේ මහරජ කියලා ආමන්ත්‍රණය කරන්නේ ඒකයි. ආමාන ක්ෂත්‍රියෙක් නෙමෙයි, අභිෂේක කරලද රජෙක්. මට හැකියාවක් තියෙනවා මරන්න ඕන කෙනාව මරණයට පත් කරන්න, නිර්ධන කරන්න ඕන කෙනා නිර්ධන භාවයට පත් කරන්න, පිටුහල් කරන්න ඕන කෙනාව පිටුහල් භාවයට පත් කරන්න. මෙතන පබ්බාජේත කියලා කියන්නේ පිටුහල් කිරීම. ඒ ස්වාමීනි, මම අධිකරණ ශාලාවේ ඉඳගෙන ඉන්නවලු. නමුත් ඒ මම කතා කරන අතර අනික් අය කතා කරනවලු. අතරින් කතා කරන නවතිනකම් බලන් ඉන්නහැලු. මට ලැබෙන්නේ නැහැලු මෙහෙම කියලාවත්. මම කියනවලු, පින්වත්නි, මේ විනිශ්චය ශාලාවේ ඉඳගත් මට අතරට කතා කරන්න එපා. මගේ කතා අවසානය බලාපොරොත්තු වෙන්න මේ පින්වතුන්. මම මේ තරම් අභිෂේක කරලද රජ කෙනෙක් වෙලා කැමති වුණොත් කැමති කෙනෙක්ව මරන්න පුළුවන්, කැමති කෙනෙක්ව නිර්ධන කරන්න පුළුවන්, කැමති කෙනෙක්ව පිටුවහල් කරන්න පුළුවන්. එහෙම කියලාවත් මම කතා කරලා ඉවරනකම් අනික් අය ඉන්නේ නැතුව කතා කරනවලු අතරේ. භාගතුන් වහන්සේ, මම දකින්නවලු මෙහි භික්ෂුන් වහන්සේලා යම් සමයක භාගතුන් වහන්සේ නොඑක් සිය ගණන් පිරිස්වල දහම් දේශනා කරනවලු. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැස්සක සද්දයක්වත් කිඹුහුමක සද්දයක්වත් නැතුව අහන් ඉන්නවලු. වෙච්ච දෙයක් තියනවලු භාගතුන් වහන්සේ, භාගතුන් වහන්සේ නොඑක් සිය ගණන් පිරිස් අතර දහම් දේශනා කරනවලු. ඒ අන්‍ය වූ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා කහිනවලු. ඒ ළඟ හිටපු අනික් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් දනිස්සෙන් ඔහුට පහරක් දීලා කියනවලු, පින්වත්නි සද්ද කරන්න එපා, පින්වත්නි අල්ප ශබ්ද ඇතුව ඉන්න, අපගේ ශාස්ත්‍රෝ භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මට මේක ඇහුණාම මට ඒ වෙලාවෙ හිතුණාලු, අච්චරියං වතභෝ, පින්වත්නි අච්චරියයි, පින්වත්නි අద్భుතයි. මේ දණ්ඩක් අරගන්නේ නැතුව, ආයුධයක් අරගන්නේ නැතුව මේ තරම් පිරිසක් සුවිනීත කරන්න පුළුවන් කියලා හිතෙනවලු. කොසල් රජුරෝ ප්‍රකාශ කරනවා, ස්වාමීනි මේ ශාසනයෙන් පිට මෙන්න මේ වගේ සුවිනීත පිරිසක් මම දකින්නේ නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ කෙරෙහි මට මෙන්න මේ ධර්මාන්වයක් තියෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා ස්වක්හාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාග සංඝෝ යමෙන්. නැවතද ස්වාමීනි, මම දකිනවා ක්ෂත්‍රිය පඬිතුයෝ ඉතාම දක්ෂ කරන ලද පර වාද ඇති, හරියට මේ වාලවේදීන් වගේ. ඒ කියන්නේ වාලවේදී කියලා කියන්නේ අස්සලෝමයක් බටු ගෙඩියක එල්ලලා පේන නොපෙනෙන තෙක් මානේ එල්ලලා ඒ අස්සලෝමය දෙකට පැලෙන්න ඊතලයක් විදින අනුරුදරයෝ ඉන්නවා. ඔවුන්ට කියන්නේ වාලවේදී කියලා. මෙන්න මේ වගේ ඉතාම සියුම් තනක් වුණත් බිඳින්න පුළුවන් ඥානයක් තියෙන කියන එකයි මෙතනින් කියන්නේ. ඉතාම සියුම් දෙයක්, සියුම් කාරණයක් වුණත් බිඳින්න පුළුවන් තරම් ඥානයක් තියෙන වාද කරන්න දක්ෂ ක්ෂත්‍රීය පඬිතුයෝ ඉන්නවා. ඔවුන් අනික් පිරිස් මර්ධනය කරමින් වගේ හැසිරෙනවලු ඔවුන්ගේ ප්‍රඥාවෙන්, ඔවුන්ගේ දෘෂ්ටියෙන්. ඔවුන්ට ඇහෙනවලු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙන්න මේ නම් ගම නැත්තම් මෙන්න මේ නිගමේ ඇවිල්ලා දැන් වැඩ වාසය කරනවා කියලා. ඔවුන් විශේෂයෙන් ප්‍රශ්න සකස් කරනවලු. අපි මෙහෙම ශ්‍රමණ ගෞතමයන් ගාවට ගිහිල්ලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. මෙසේ අපි ඇව්වහම මෙසේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසඳුවොත් අපි මෙහෙම කියනවා, මෙහෙම වාදයක් ආරෝපණය කරනවා. මෙහෙම ඇව්වහම මෙහෙම කියනවා නම් යම් ප්‍රශ්නයක් අහුවම දෙන්න පුළුවන් උත්තර Taman හිතාගෙන ඒ උත්තරය දුන්නොත් මේ වාදය ආරෝපණය කරනවා, මේ උත්තරය දුන්නොත් අනික් වාදය ආරෝපණය කරනවා කියලා විශේෂයෙන් සකස් කරගන්නලු වාදය. මෙන්න මේ විදිහට වාදය සකස් කරගෙන ඔවුන්ට ආරංචි වුණාම මෙන්න මේ ග්‍රාමයේ හෝ නිගමයේ හෝ මේ කාලේ වාසය කරනවා කියලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන් භාගතුන් වහන්සේ කෙරෙහි එළඹෙනවලු. එළඹුණාම භාගතුන් වහන්සේ ධාර්මික වූ කතාවකින් ඔවුන්ට කරුණු විශේෂයෙන් පෙන්වනවලු. සන්දස්සේති කියන්නේ ඒකයි. සමාදපේති කියන්නේ ඔවුන් දහම් කරුණු දානේ සමාදන් කරවනවා, සීලේ සමාදන් කරවනවා, හිත වැඩිම පිළිබඳ භාවනාවී සමාදන් කරනවා. භාගතුන් වහන්සේගේ ධර්ම දේශනාව තුළදී භාගතුන් වහන්සේ ඔවුන්ට කරුණු පෙන්වනවා, ඔවුන්ව සමාදන් කරවනවා, ඔවුන්ව උත්සාහවත් කරවනවා, ඔවුන්ව විශේෂයෙන් සතුටු කරවනවා. මෙන්න මේ කාරණා සහිතව ධර්ම දේශනා කිරීම අතිශයින් දුෂ්කරයි. කරුණු පෙන්වන්න ඕනේ, සමාදන් කරවන්න ඕනේ, උත්සාහවත් කරවන්න ඕනේ, මේ දැම්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ සතුටු කරවන්නත් ඕනේ. මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ ඔවුන්ට ධාර්මික කතාවක් කරලා කරුණු පෙන්නලා සමාදම් කරවලා උත්සාහවත් කරලා සතුටු කරාම ඔවුන් භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ. මොන වාදාරෝපණයක්ද කියලා. දැන් අර විශේෂයෙන් සකස් කරගෙන ආපු වාදේ එහෙම් පිටිම අමතක වෙලා යනවා. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට ඔවුන් පැමිණෙනවා. ඔවුන් පෙරලෙනවලු ශ්‍රාවක භාවයේ. මේ ධර්මාන්වයත් භාගතුන් වහන්සේ කෙරෙහි මට තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම නිපුණ වූ අන්‍යයන්ගේ වාද බිඳමින් ගමන් කරන ක්ෂත්‍රීය පඬිතුයෝ ඇවිල්ලා භාගතුන් වහන්සේගේ ප්‍රශ්නයක්වත් අහන්න නැතුව ශ්‍රාවක භාවයට පෙරලෙනවා. මේ ධර්මාන්වයේ තියෙන මට භාගතුන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධෝ භගවා ස්වාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යන්නේ. නැවතද ස්වාමීනි, මම දකිනවා බ්‍රාහ්මණ පඬිතුත් මෙන්න මේ ආකාරයේ වාද කරන්න දක්ෂ. ඒ බ්‍රාහ්මණ පඬිතුත් ඇවිල්ලා ඒ වාද කරන්නෙම නැතුව ශ්‍රාවක භාවයට පෙරලෙනවා. ගෘහපති පඬිතුත් ඇවිල්ලා වාද කරන්නෙම නැතුව ශ්‍රාවක භාවයට පෙරලෙනවා. ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවලු අති දක්ෂ කරන ලද පර වාද ඇති වාල වේදීන් වගේ. උන් වාද බිඳමින් පරිසරනවලු තමන්ගේ ප්‍රඥා ගතියෙන් දිට්ටි ගතිය. ඔවුන්ට තහඬ ලැබෙනවා මෙන්න මේ ග්‍රාමයට හෝ නිගමයට හෝ භාගතුන් වහන්සේ වැඩිය කියලා. ඔවුන් විශේෂයෙන් ප්‍රශ්න සකස් කරලා අර විදිහටම මේ වගේ ප්‍රශ්නයක් අපි අහනවා, මේ උත්තරේ දුන්නොත් මේ වාදය ආරෝපණය කරනවා, මේ උත්තරේ දුන්නොත් මේ වාදය ආරෝපණය කරනවා යනුවෙන් ඔවුන් විශේෂයෙන් ප්‍රශ්න සකස් කරගෙන ඔවුන්ට අහන්න ලැබුණාම දැන් භාගතුන් වහන්සේ වාසයට එළඹුණා කියලා මෙන්න මේ ගමේ හරි නිගමේ හරි ඔවුන් භාගතුන් වහන්සේ කෙරෙහි එළඹෙනවා. එළඹෙනවා භාගතුන් වහන්සේ ධාර්මික වූ කතාවකින් කරුණු පෙන්නලා සමාදම් කරවලා උත්සාහවත් කරලා සතුටු කරනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ ධර්මික කතාව කරාම ඔවුන් භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ හැල්ලු. මොන වාදයක් ආරෝපණය කිරීමක්ද? ඔවුන් පෙරලනවලු භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට. අවසර ඉල්ලනවලු ගිහිගේ නික්ම අනගාරික වූ පැවිද්ද පිණිස. ඇයි මෙතන මේ ශ්‍රමණ පඬිතයෝ අඝාරස්මා අනගාරියන් කියලා තියෙනවා. ඒ මොකද ඔවුන්ට භාගතුන් වහන්සේගේ ධර්මය ඇහුවම තමයි තේරෙන්නේ අපි සම්පූර්ණයෙන්ම ශ්‍රමණ භාවයට ඇවිල්ලා නැහැ. අපි තාම ගිහි භාවයේ සහිතව ඉන්නේ කියලා. මජ්ක්‍ධිම නිකායේ පෝතලිය සූත්‍රයේ බාහිර මිනිසුන් සිතපු පැවිද්දත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ පැවිද්දත් අතර වෙනස දැක්වෙනවා. ඒක විස්තර වශයෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණේ ඔවුන්ට අවබෝධ වෙලා ඔවුන් පැවිදි වෙන්න ආයාචනා කරනවලු. ඔවුන් පැවිදි වෙලා තනියම අප්‍රමාදීව කෙලෙස්තවන වීරින් යුක්තව කෙලෙස් දුරු කරමින් වාසය කරමින් වැඩිකල් නොගොස්ම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ යහපත් කොට ගිහිගෙන් නික්ම අනගාරික වූ පැවිද්දට පැමිණෙනවාද? අන්නේ බ්‍රහ්මචර්යාවේ අවසානය නම් වූ මේ ජීවිතයේම සකී අභිඥාවෙන් සකී ශක්තියෙන්ම සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා කියන මේ නිවන සාක්ෂාත් කර ගැනීම සාර්ථක කරගන්නවා කියලා කියනවා. ඔවුන් මේ විදිහට භාගතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි ශ්‍රාවකයන් බවට පෙරලා අප්‍රමාදීව ප්‍රහිතාත්මව, ඒ කියන්නේ කෙලෙස් දුරු කරමින් වාසය කරමින් වැඩි කල නොහොස් අරහත්ත්වය ලබලා මෙන්න මේ විදිහට කියනවලු, මදකින් අපි නැසුණා, මදකින් අපි වෙනසුණා. මේ මනං කියන්නේ අල්පයයි කියන එකට මෙතන. මදකින් නැසුණා තව පොඩ්ඩෙන් විනාශ වෙනවා කියලා කියනවා. මොකද පෙර අපි ශ්‍රමණයෝ නොවි ශ්‍රමණයෝ කියලා දැනගෙන හිටියේ. බ්‍රාහ්මණයෝ නොවි, ඒ කියන්නේ ශ්‍රමණ කියලා කියන්නේ සමිත පාපී. ඔව්, සමණය කර කර හින්දා තමයි ශ්‍රමණ කියලා. බ්‍රාහ්මණ කියන්නේ බාහිත පාපී. ඔව් වලින් දුර වෙලා නිසා බ්‍රාහ්මණ, උසස් බව නිසා බ්‍රාහ්මණ කියලා කියන්නේ. එතකොට බ්‍රාහ්මණයෝ නොවි අපි බ්‍රාහ්මණයෝ කියලා දැනගෙන හිටියේ. අරහත් නොවි අපි රහත් කියලා දැනගෙන හිටියේ. දැන් තමා අපි ශ්‍රමණයෝ, දැන් තමා අපි බ්‍රාහ්මණ, දැන් තමා අපි රහත් කියලා මෙන්න මේ ප්‍රකාශය ඔවුන් විසින්ම කරනවා ඇහෙනවලු. මෙයක් භාගතුන් වහන්සේ මට භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන ධර්මාන්වයක්. සම්මා සම්බුද්ධෝ භගවා, භාගතුන් වහන්සේ මේ කාරණයෙන් සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වකහාතයි, භාගතුන් වහන්සේගේ සංඝයා සුපටිපන්නයි කියන කාරණේ. නැවත ස්වාමීනි, ඉසිදත්ත පුරාණ කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනා මා නිසා ආහාර ලබන්නේ, මම නිසා යානාවල් ලබනවා. මම තමයි ඔවුන්ගේ ජීවිත දීලා තියෙන්නේ. සම්පූර්ණ දේවල් සියල්ලම රජ්ජුරුව දීලා තියෙන්නේ. ඔවුන්ගේ යසස මම තමයි ආරම්භ දීලා තියෙන්නේ. ඔවුන්ගේ පිරිවර මා සතුයි. එහෙ වුණත් භාගතුන් වහන්සේට කරනවා වගේ පරම වූ ගෞරවයක් මට දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ වෙච්ච දෙයක් තියෙනවා භාගතුන් වහන්සේ, ඒ සේනාවත් එක්ක යන මම මේ ඉසිදත්ත පුරාණ වඩුව දෙන්න විමසන්න, වඩුව කියලා කියන්නේ ඉංජිනේරුවන්ට ඒ දවස්වල අන්‍ය වූ සම්බාධ සහිත ඉඩ නැති තැනක වාසයට එළවෙනවා. ඒ මොකද මේ දෙන්නව පරීක්ෂා කරන්නම ඉන්න තැනක වාසයට එළවෙනවා, එක ළඟ නිදාගන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ ඉසිදත්ත පුරාණ දෙදෙනා රාත්‍රිය බොහෝ කාලයක් ධාර්මික කතාවක් කරලා යම් දිසාවක භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් ඒ දිසාව අහලා ඒ දිසාවට හිස තබලා මන් දිහාට පාද තබලා නිදා ගන්නවා. මේ රජුරන්ට මෙහෙම හිතෙනවලු, ආශ්චර්යයි අද්භූතයි, මේ ඉසිදත්ත පුරාණ දෙදෙනාට මම ආහාර දෙන්නේ, මම යාන දෙන්නේ, මං තමයි පිරිස දෙන්නේ. මේ සියලු ජීවිතේ මම ලබා දීලා තියෙන්නේ. ඒ වුණත් මට පරම ගෞරවයක් දක්වන්නේ භාගතුන් වහන්සේට දක්වන තරම්. මට හිතෙනවලු, ඒ කාන්තෙන් මේ ආශ්‍රමතුන්ට භාගතුන් වහන්සේගේ ශාසනයේ උසස් වූ විශේෂයක් ලැබිලා ඇති, පෙර නොතිබිච්ච. මෙන්න මේ ධර්මාන්වයත් මට භාගතුන් වහන්සේකෙන් තියෙනවලු. මෙන්න මේ නිසා භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වකහාතයි, භාගතුන් වහන්සේගේ සංඝයා සුපටිපන්නයි. අනික භාගතුන් වහන්සේ ක්ෂත්‍රියයි, මමත් ක්ෂත්‍රියයි. භාගතුන් වහන්සේ කුසල් ජනපදයේ, ඒ කියන්නේ ශාක්‍ය ජනපදයේ තියෙන කුසල් ජනපදයේ කියන විශාල ප්‍රදේශයේ එක්තරා කොටසක භාගතුන් වහන්සේ කුසල් ජනපදයේ, භාගතුන් වහන්සේ 80 අවුරුදු වයස, මටත් දැන් අවුරුදු 80ක්. මෙන්න මේ කාරණාවලින් භාගතුන් වහන්සේට මේ පරම ගෞරවයක් දක්වන්න විශේෂ උපහාරයක් ගෞරවයක් දක්වන්න සුදුසුයි. මෙහෙම කියලා භාගතුන් වහන්සේ, මම දැන් යන්නම්, බොහෝ කළ යුතු දේවල් තියෙනවා, බොහෝ කෘත්‍යන් තියෙනවා කියලා භාගතුන් වහන්සේ කියනවා. මහරජ, යම් ගමනකට කාලය කියලා හිතනවා නම් මේ කාලයයි. පසිනෙදී කොසල් රජුරු නැගිට භාගතුන් වහන්සේට වැඳලා ප්‍රදක්ෂිණා කරලා පිටත් වෙනවා. භාගතුන් වහන්සේ පසිනෙදී කොසල් රජුරු ගිය නොබෝ වේලාවකින් භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා, භික්ෂූනි, පසිනෙදී කොසල් රජුරු ජම්මතේතියන් ප්‍රකාශ කරලා නැගිටලා පිට වුණා. උගන්හාත භික්ඛවේ ධම්මචේතියානි, භික්ෂූනි මේ ධම්මචේතිය ඉගෙන ගන්න. පරියාපුනාත භික්ඛවේ ධම්මචේතියානි, මේ ධර්ම චෛත්‍යයන් පරිපූර්ණ කොට හදාරන්න. ධාරේත භික්ඛවේ ධම්මචේතියානි, භික්ෂූනි මේ ධර්ම චෛත්‍යයන් මතක තබා ගන්න. අත්ථ සංහිතානි භික්ඛවේ ධම්මචේතියානි, භික්ෂූනි මේ ධර්ම චෛත්‍යයන් වැඩගෙන දෙනවා. අර්ථ සංහිතයි, දියුණුව සලසනවා, ආදි බ්‍රහ්මචරියයි, මේ බ්‍රහ්මචර්යාවට මුල් වෙනවා. මේ විදිහට භාගතුන් වහන්සේ මේ ප්‍රකාශය කළාම භික්ෂුන් වහන්සේලා ඒ පිළිබඳව සතුටු වෙනවා. මෙන්න ඊට පස්සේ පසේනදී කොසල් රජුරෝ එතනින් නැගිටලා එළියට එනකොට දීඝකාරායන සෙන්පතියා ඒ සියලු පංච කකුද බාණ්ඩත් අරගෙන විටුඩව කුමාරයා ළඟට ගිහිල්ලා කියනවා, යහළුව ඔබ දැන් රජකම ගන්න, ඔබ මේ බාණ්ඩරක රජකම ගත්තේ නැත්නම් මම ගන්නවා කියලා. විරුඩුබ කුමාරයාට එතන තෝරා ගැනීමක් එන්නේ නැහැ. මොකද ඔහු ගත්තේ නැත්නම් සෙන්පති රජ වෙයි. ඔහු කියනවා, හොඳයි යහළුව මම රජකම ගන්නම් කියලා. පසේනදී කොසල් රජුරවන්ට එක කඩුවකුත් එක අස්සෙකුත් එක පරිවාර ස්ත්‍රියකුත් විතරක් තියලා රජුරෝ කැමති නම් ජීවත් වෙන්න පසුපස්සේ නොපෙමිණේවා කියලා පණිවිඩය තියලා සිවුරඟ සෙනග අරගෙන යනවා. දැන් මේ භාගතුන් වහන්සේට මේ පරම ගෞරවය දක්වලා රජුරෝ එළියට එනකොට රාජ්‍ය නැහැ, රජකමෙන් අයින් වෙලා. ඒ නිසා රජුරෝ කල්පනා කරනවා තනියම ගිහිල්ලා සටන් කරනවද? රජුරෝ අතිදක්ෂ සටන්කරුවෙක්, සේනාවක් එක්ක වුණත් සටන් කරන්න පුළුවන්. එහෙම නැත්තම් අජසත්ත රජුරෝ ගාවට ගිහිල්ලා සේනාව අරගෙන එනවද? මොකද අජසත්ත රජුරෝ ඥාති, බිම්බිසාර රජුරෝයි කොසල් රජුරෝයි සුහුරු බඩ, ඒ කියන්නේ එකිනෙකාගේ නැගණියන් විවාහ කරගෙන හිටියේ. ඒ නිසා ඥාති. එහෙම ඉතලා එහෙමම රජගහ නුවරට යනවා. ඒ මාර්ගයේ කඩහල් වලින් හදපු බතක් කන්න හම්බෙන්නේ, රළු පැන් පානය කරන්න වෙන්නේ. ඒ නිසා රජුරවන්ට ඒක දිරව ගන්න බැරි වෙනවා. මොකද රාජසුකුමාල රජුරවන්ට අලු ආහාර කාලා දිරවන්න බෑ. රජගහනුවරට ලං වෙනකොට හවස් වෙලා, ඒ හවස් වෙනවා කියන්නේ ඉර බහින වෙලාවට වාහල් කඩවල් වැසුවාම නැවත කිසිම කාරණයකට අරින්නේ නැහැ. ඒ නිසා ඒ වාහල් කඩින් පිට, ඒ පිටතවුරෙන් පිට තියෙන අම්බලමක ඉඳ වෙනවා. රාත්‍රී බොහෝ වේලාවක් නිදි නැතුව නැගිට නැගිට එළියට ගිහින් ඒ දිරවීමේ අපහස්තාවයෙන් නිසා හිටපු රජුරු අලුයම අර පරිවාරස්ත්‍රයේ උකුලේ ඔලුව තියාගෙන නිදා ගන්නවා. එහෙමම මියාන. ඒ කාරණාව ආජාසත්ත රජුරු පහුදා උදේ දැනගෙන සේනාව රැස් කරනවා විටුඩබ කුමාරයාට විරුද්ධව සටන් කරන්න. ඇමතියෝ ඒ රජුරුවන්ගේ පාදයේ උඩ වැඳ වැටලා කියනවා, රජුරෝ ජීවත් වෙලා හිටියානම් සටන් කරලා රාජ්‍ය ගැනීම සුදුසුයි. නමුත් දැන් ඔබ වහන්සේගේ අනුකම්පාව විටුඩබ කුමාරයාට ලැබේවා. දැන් රජුරෝ රාජකම ලබා දෙන්න කෙනෙක් නැහැ සටන් කරන්න. ඒ නිසා සටන් කරන්න එපා කියලා කියනවා. මෙන්න මේ කාරණේදී මේ රජුරුවන්ට කොහොමද රාජ්‍ය ලැබෙන්නේ නැතුව මරණයට පත් වෙන්නේ කියන එක බුදු වුණ මුල් කාලයේම භාගතුන් වහන්සේගේ ලාභයන් වැඩි වුණාම තීර්ථක හිතවලු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ලාභ වැඩි වුණා. යම්කිසි අන්න වූ සීලයක් සමාධියක් නිසා නෙමෙයි, ඒක උනේ මේ භූමියේ තියෙන හොඳකම හින්දා. දැන් ශාක්‍යොත් ඒ ශාක්‍ය භූමිය කියලා කියන්නේ කපිල තවුසා, එතන බාර දෙන්නේ ශාක්‍යයන්ට. එතන ඉපදෙන සාමාන්‍ය කෙනෙකුට පුරුෂයෝ 100 දෙනෙක්ගේ 1000 දෙනෙක්ගේ බලය තියෙන. ඒ භූමියේ තියෙන විශේෂයක්. අන්න ඒ වගේ ඒ කාලේ සමහර භූමීන් පිළිබඳ දේවල් තිබිලා තියෙනවා. මේ තීර්ථක හිතවල මේ ජීතවනයේ විශේෂයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ලාභය වැඩි වෙන්නේ. සීලයක් සමාධියක් ඉඳ නෙමෙයි කියලා. එන්න මේක මේ රාජකාරාම් වර්ගයේ සංයුතනිකායේ සහස්ස බික්කුණි සංඝ කියන සූත්‍රයේ අට කතාවේ එතනදී මේ තීර්ථක හිතනවා ජීතවනයේ සමීපයේ ආරාමයක් කරන්න ලැබෙනවා නම් අපිටත් ලාභ ලැබේ. මේ හින්දා තමන්ගේ උපස්ථායකයෝ සමාදන් කරවලා කහවණු ලක්ෂයක් අරගෙන රජුරෝ ගාවට ගිහිල්ලා රජුරෝ මොකද කියලා ඇහුවම කියනවා, අපට තීර්ථකාරාමයක් හදන්න ඕනේ ජේතවනයේ සමීපෙහි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇවිල්ලා බාධා කරොත් එය වළක්වන්න මේ අල්ලසක් දෙනවා කහවණු ලක්ෂයක. රජුරෝ ඒ කාලේ ඒ තරම් හොඳ අවබෝධයකින් ඉඳලා නැහැ. ඒ නිසා ඒ කාරණේදී ඒ අල්ලස අරගෙන ගිහිල්ලා ආරාමයේ හදන්න කියලා කියනවා. ඊට පස්සේ තීර්ථකයෝ තමගේ උපස්ථායකයොත් එක්ක දව වර්ග සහ නොයික් බඩු අරගෙන ඇවිල්ලා ඒ තීර්ථකාරාමයේ හදන්න යද්දී මහා කෝලාහලයක් වගේ ඇහෙනවා. භාගතුන් වහන්සේ ගන්ධකුටියෙන් නික්මෙලා අහනවා, ආනන්ද මේ මහා සද්දයක් මාළු අල්ලනවා වගේ සද්දයක් ඇහෙන්නේ ඇයි කියලා. ආනන්ද හාමුදුරුවෝ කියනවා, ස්වාමි භාගතුන් වහන්සේ ජේතවනයේ සමීපයේ තීර්ථකාරාමයක් කරනවා. මේ කාරණය කිව්වම කියනවා මේ ශාසනයට ප්‍රතිවිරුද්ධ පුද්ගලයෝ භික්ෂු සංඝයා වහන්සේට කරදර කරනවා. ඒ හින්දා රජුරන්ට කියලා මේක නවත්තන්න කියලා. දැන් මේ වගේම තව කාරණාවක් තියෙන. චුන්ද සූකර කියන පුද්ගලයා ජේතවනාරාමයටම ඇහෙන්න සත්තු මරනවා. භාගතුන් වහන්සේ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. දැන් සමහරවිට හිතෙන්න පුළුවන් ඒක කියනකොට භාගතුන් වහන්සේ හැම දෙයකටම නිශ්ශබ්දව හිටියා කියලා. නමුත් මේ කාරණේදි තේරෙනවා භාගතුන් වහන්සේ නිවනට බාධා වෙනවා නම් අනිවාර්යයෙන්ම විරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ භික්ෂු සංඝයා සමග ගිහිල්ලා රජදොර ඉන්නවා. රජුරන්ට දන්නවා දෙවියන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ වැඩම කළා. අල්ලසක් ගත්ත නිසා රජුරෝ එළියට එන්නේ නැහැ. ඊට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ නැවත භාගතුන් වහන්සේට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. රජුරෝ එළියට ආවේ නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග යවනවා. ඒ වෙලාවෙත් රජුරෝ එළියට එන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා, තමන්ගේ රාජ්‍යය පිහිටලා කාලක්‍රියා කරන්න ලැබෙන්නේ නැහැ රජුවන්ට ඒ පාප කර්මය නිසා. සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේ සමග මහා භික්ෂු සංඝයා වැඩම කරවද්දිත් එළියට එන්නේ නැතුව ඒ කරපු පාප කර්මය නිසා රජකම නැතුව ගිහිල්ලා තමයි මරණයට පත් වෙන්නේ. මේ කාරණෙත් එක කෙලින්ම සම්බන්ධ නිසා මම මෙතන මේක සඳහන් කරලා පසු කරුණක් හැටියට. එවැනි දවසේ තමම්ම භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන රජගෙදරට වඩිනවා. භාගතුන් වහන්සේ එතනින් නවතින්නේ නැහැ. තමන් වහන්සේ වඩිනවා. ගිහිල්ලා සාසුන් වහන්සේ පැමිණියා කියලා කිව්වහම රජුරෝ එළියට එනවා. ඇවිල්ලා මාලිගාව ඇතුළට වඩම්මගෙන ඇවිල්ලා උතුම් වූ ආසනයක් පනවලා වඩා හිඳවලා කැඳ බත් ආදී දේවල් පූජා කරනවා. භාගතුන් වහන්සේ වළඳලා ඉවරනකම් භාගතුන් වහන්සේගේ සමීපයේ ඉඳගෙන ඉන්නෙමි කියලා ඉඳගෙන ඉන්න රජුරෝ සප මහරජා මෙහෙම දෙයක් කරාද කියලා අහන්න නැතුව භාගතුන් වහන්සේ කියනවා කාරණයකින් අවබෝධ කරලා දෙන්න ඕනේ කියලා කියනවා. මහරජ පැවිද්දෝ කියන්නේ එකිනෙකා අතර යුද්ධ කරවන්න හොඳ කලහ කරගන්න වටින් නැති පිරිසක්. අතීතේ ඍෂිවරු එකිනෙකා අතර යුද්ධ කරවලා රජුරුවොත් රටවැසියොත් සහිතවම සමුද්‍රයට පිවිසුණා. ඒ කියන්නේ මුහුද ගොඩ ගැලුවා කියලා. කවදද භාගතුන් වහන්සේ කියලා රජුරෝ ඇහුවාම මෙන්න මේ ජාතක කතාව භාගතුන් වහන්සේ දේශනා කරනවා. අතීතේ බරු රට බරු කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේහි 500ක් ඍෂිවරු පර්වත පාදයේ ඉඳලා ලුණු ඇඹුල් ආහාරයට ගන්න ඕන නිසා කාලෙන් කාලයට බරු නගරයට එනවලු. ඒ නගරය ළඟ වෘක්ෂ දෙකක් තියෙනවලු. ඒ වෘක්ෂ දෙක යටලු වැඩ වාසය කරන්නේ ආවහම. නමුත් පස්සේ කාලයක ඒ එක රුකක් වියලෙනවා. අනික් ෂේ ඉන්න තාපසවරු හිතනවා, ඍෂිවරු හිතනවා අනික් වෘක්ෂය විශාල නිසා අපිටත් ඒක ඉන්න පුළුවන් කියලා. ඒ ඍෂි පිරිස අනික් වෘක්ෂයට යනවා. ඒ වෘක්ෂ මූලේ ඉන්න ඍෂිවරු ආවහම ඒගොල්ලෝ කියනවා එළියට යන්න කියලා. කියනවා මේ වෘක්ෂය විශාල නිසා අපිටත් පැත්තක් දෙන්න ඉන්න පුළුවන් කියලා. නමුත් අතින් පයින් ඇදලා එළියට දාලා ඒ ඍෂි පිරිස තමන්ගේ වෘක්ෂ මූලේ ඉන්න. මේ ඍෂි පිරිසට 이르දි බල හිටන් තිබිලා තියෙනවා. මේ ඍෂිවරු කරන්නේ මොකද්ද? 이르දියෙන් ස්වර්ණමය චක්‍ර දෙකක් රත රෝද දෙකක් හදලා ඍදි අක්දණ්ඩත් එක්ක රජුට ගිහිල්ලා දෙනවා. රජුට දීලා දන්නනවා තාපසයෝ දේවයන් වහන්සේ මෙන්න මේ වගේ තෑග්ගක් අරගෙන ඇවිල්ලා තියෙනවා එන්න කියලා කිව්වහම කියනවා මහා කර්මයක් කරලා තියෙනවා, ලොකු තෑග්ගක් ගෙනත් තියෙනවා, මොනවද ඕනේ කියලා කියනවා. මහරජා අපිට ඉඳගන්න ස්ථානයක එක වෘක්ෂමූලයක් තියෙන්නේ, වෙන ඍෂිවරු කොටසක් අරගෙන තියෙනවා, ඔවුන්ව යවලා අපිට එතන ඉඳගන්න. මේ ඍෂිවරු කරලා තියෙන්නේ 이르දියෙන් වෘක්ෂයක් මවන එක නෙමෙයි, 이르දියෙන් වෙන චක්‍ර දෙකක් මවල රජුරෝ ලව්ව අලි කුෂි ගණයාව වෙන තැනකට යවන්නේ. මේ රාජපුරුෂය ඇවිල්ලා ඒ පළමු ඍෂි පුරුෂ එළියට පළවා හැරලා මේ පිරිසට ඉන්න දෙනවා. ඒ පිරිසත් බලනවා කොහොමද මේක ලැබුණේ, මොකද බල තියෙන පිරිසක් බලලා අපිටත් පුළුවන් යල්ලසක් දෙන්න කියලා හිතලා ස්වර්ණමය රතයක් මවනවා. මවලා රජුන්ට ගිහින් දෙනවා. මේ රෝද දෙකට වැඩිය අලංකාරයි. සම්පූර්ණ රතයක් ත පංජරයක් කියලා කියන මම හිතන රෝද නැතුව නෝන. රජුර ඒක දැකලා ඊටත් එලි සතුට වෙනවා. සතුට ගහලා මොනවද කරන්න ඕනේ? මේ ඉෂුවල් කියනවා අනික් පිරිස යවලා අපිට ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ රජුර එහෙම කරනවා. මෙහෙම කරාට පස්සේ තාපසරුන්ටත් හිතෙනවා අපිට සුදුසුනේ දේවල් අපි කරේ. එහිඳ අපි නගරයට එන්න ඕනේ නැහැ. අපි යන්න ඕනේ කියලා පර්වත පාදයටම යනවා. ඒ වාසය කරන දෙවියෝ මේ කාරණයෙන් හිතනවා මේ රජුරෝ ශිවරුන්ගෙන් අල්ලස් අරගෙන කිනකාතර කලහ කෙරෙව්වා. ඒ නිසා ඒ ගැන දෙවියෝ කුපිත වෙලා මහා සමුද්‍රය ඔසවලා ඒ විජිතය යුදුන් දහහක් යට කරනවා. යුදුන් දහහක් උඩින් මුහුද ගලනවා. ඒ කාරණේ තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ කාරණේ කිව්වට පස්සේ රජුරන්ට හිතෙනවා මම කලේ නොකල යුතු දෙයක්. ඒ නිසා ඒ තීර්ථකයන් අයින් කරන්න කියලා කියලා හිතනවා මම විහාරයක් හදලත් නැහැ. ඒ හින්දා මම විහාරයක් හදලා පූජා කරන්න ඕනි කියලා රාජකාරාමයේමින් එතන තව විහාරයක් හදලා දෙනවා භික්ෂුන් වහන්සේලාට. එනේ මේ කතා පුවත එනවා සංයුත නිකායේ. රජුරන්ගේ මරණයට පත් වීමත් රාජ්‍ය නැතිවීමත් අතර සම්බන්ධයක් තියෙන නිසා මම මේක සඳහන් කළේ. එනේ මේ ආකාරයට ඔසල් රජුරෝ තමන්ගේ ඥාණයෙන් කරන ප්‍රකාශයන් ධර්ම චෛත්‍යයන් හැටියට සංග්‍රහ වෙනවා මේ ධම්මචේතිය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතිය සූත්‍රය.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාධු සාධු සාධු.